පසරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අංගුත්තර අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රය. එක්කලක භාගතුන් වහන්සේ බග්ග ජනපදයේහි සුන්සුමාර්ගිර නම් වූ නගරයේ අසල දේශකලා වන මුව වනෙහි දේශකලා වන නම් වූ මුවන්ට අභයදානය දුන් වනෙහි වැඩවාසය කරන සේක. බුදුරජාණන් වහන්සේ මේ දේශකලාවනෙහි වැඩවාසය කරන වෙලාවේ මේ පින්වත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චේතිරත්නවගේ චේතිරච්චුවන්ගේ ජනපදයේහි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට නැගෙනහිරි. ඒ නිසා කියන ප්‍රාචීන වංශදාය කියලා. ප්‍රාචීන වංශදායේ කියන්නේ පෙරදිගින් තියෙන උණ වනයක වැඩ වාසය කරන. මෙන්න මෙහෙම අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් වීමට උත්සාහ කරමින් වැඩ වාසය කරන්නේ. කවුද මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ? ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති මලනුවන්. ඥාති මලනුවන් කියන්නේ මල්ලි කෙනෙක් වෙනවා. සුළු පියාගේ පුතා. ශාක්‍ය වංශිකයෙක්, මහානාම රජුගේ මල්ලි. මහාන වෙලා පළවෙනි වස් කාලය තුලම ධ්‍යාන ලබන්න තරම් පුළුවන්කමක් ලැබෙනවා. මේ ධ්‍යාන ලබන්න පුළුවන්කමක් ලැබිලා දවසක් ලැබෙනවා සක්කලවල් 1000ක් බලන්න පුළුවන්. නමුත් මාර්ගඵලයක් ලැබිලා නැහැ. සක්කලවල් 1000ක් බලන්න පුළුවන් කියන්නේ මොකද්ද? අපේ වචන වලින් කියනවා නම් සෞරග්‍රහ මණ්ඩල 1000ක් පමණ බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න මේ ක්ෂීරපතේ වුණත් බලන්න පුළුවන් ඕනෑම දෙයක්. ඉතින් නොඑක් ආකාරයේ මනුස්සයන්ට පේන දේවල් හෝ මනුස්සයන්ට නොපෙනෙන දේවල් හෝ දිවසින් දකිමින් වාසය කරනවා. එහෙම වාසය කරන අනුරුද්ධ ස්ථවිරයන්ට තේරෙනවා තමන්ට නිවන් දකින්න බැරි වුණ බව. සියලු සංඝයා වහන්සේලාට ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කියනවා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස, මම දහසක් සක්වලයන් දිවසින් දකිනවා. මගේ හිත ඇකිලිලා නැහැ, කම්මැලි වෙලා නැහැ, කුසීත වෙලා නැහැ. මගේ වීර්ය ආරම්භ වෙලා තියෙන්නේ. සිත සමාධිගත වෙලා සිහිය පිහිටවල මම ඉන්නේ. ඒත් මගේ සිත නිවන අරමුණු වෙන්නේ නැහැ. අරහත්ත්වය මට ලැබෙන්නේ නැහැ. මෙහෙම කිව්වහම සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා, අවත් අනුරුද්ධය තොපට හිතෙනවා නම්, තොපට සිතවිල්ලක් තියෙනවා නම් තොපට දහසක් සක්වලවල් පේනවා කියලා, දිවසින් පේනවා කියලා. එනේ මිනිස්යන්ට පේන්නේ නැති මිනිස්යන්ගේ ඇහැට වඩා ඉතා පිරිසිදු ළඟ තියෙන දුර තියෙන දේවල්, ඉතා සියුම් දේවල් පවා දකින්න පුළුවන් පිරිසිදු දිවසින් සක්වලවල් 1000ක් දකින්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒ සිතවිල්ල මානය සහිතයි. මම දිවසින් සක්වල 1000ක් දකිනවා කියන සිතවිල්ලේ මානය තියෙනවා. ඔබට සිතවිල්ලක් තියෙනවා නම් මගේ සිත කුසීත බවට පැමිණලා නැහැ. මගේ සිත සිතෙහි වීර්ය ආරම්භ වෙලා තියෙන්නේ. සිත සමාධිගත වෙලා සිහිය පිහිටවගෙන මම ඉන්නේ කියලා සිතවිල්ලක් තියෙනවා නම් ඒ සිතවිල්ලෙම උද්දච්චය කියන සිතේ විසිරුණු භාවය තියෙනවා. ඔබට සිතවිල්ලක් තියෙනවා නම් මගේ සිත නිවනට බහින්නේ නැහැ කියලා. නිවන දකින්නේ නැහැ කියලා. අන්න ඒ සිතුවිල්ලේ කුක්කුච්චේ නම් වූ පසුතැවීම තියෙනවා. මෙන්න මේ කාරණා තුන නිසා ඔබට රහත් වෙන්න බෑ. එහෙනම් සියලු සංඝයා වහන්සේට අග්‍ර වූ සාරිපුත්තන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ කමඨහන අරගෙන මේක තමයි අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ කමඨහන. මේ චේති ජනපදයේ උණ වනයට ගොස් තනිවම උත්සාහ වඩනවා. මෙන්න මේ කමඨහන අරගෙන උත්සාහ වඩන අනුරුද්ධ ස්ථවිරයන්ට මෙන්න මෙහෙම සිතවිලි. මේ සිතුවිලි වලට කියන්නේ මහා පුරුෂ විතර්ක කියලා. මෙන්න මෙහෙම සිතුවිලි හට ගන්නවා. මොනවද ඒ සිතුවිලි කියනවා නම්, අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයේ අල්පෙච්ඡයට, මේ ධර්මයේ මහිච්ඡයට නොවේ. විස්තර කරන්නම්. අන්තුට්ටස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස්ස. මේ ධර්මය ලදදෙයින් සතුටු වන්නාටයි, සන්තුෘත්තිය සහිත පුද්ගලයාටයි. ලදදෙයින් සතුට නොවන්නා වූ පුද්ගලයාට මේ ධර්මය නැහැ. මේ ධර්මයෙන් වැඩක් නැහැ. ඔහුට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංඝධිකාරාමස්ස. විවේකයෙන් වාසය කරන පුද්ගලයාට තමයි මේ ධර්මය තියෙන්නේ. පිරිස අතර ගැවසෙන්න කැමති, තමන්ගේ මිතුරු අතර, තමන්ගේ ඥාති අතර, වෙන වෙන පිරිස අතර ගැවසෙන්න කැමති පුද්ගලයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ. ආරද්ද විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසිතස්ස. මේ ධර්මය වීර්ය ආරම්භ කරන ලද පුද්ගලයාට පමණයි. කම්මැලි පුද්ගලයාට, කුසිත පුද්ගලයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ. උපට්ඨිත සතිස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුත්ත සතිස්ස. මේ ධර්මය සිහිය පිහිටවාගත් පුද්ගලයාට විතරයි. සිහිය නැති, සිහිය මුලා වෙච්ච පුද්ගලයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ. සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය හිත සමාධි කරගත් පුද්ගලයාට පමණයි. සිත සමාධිගත කර නොගත් පුද්ගලයාට මේ ධර්මය වැඩක් නැහැ. පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි. ප්‍රඥාව නැති පුද්ගලයාට මේ ධර්මයේ වැඩක් නැහැ. මෙන්න මේ වගේ සිතුවිලි හතක් මේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි උපදිනවා. සාරිපුත්තයන් වහන්සේගේ කමඨාන් අනු මේ හිත වඩන මේ වෙලාවේ මේ අනුරුද්ධ ස්ථවිරයන්ගේ සිතුවිල්ල තමන්ගේ සිතින් දකිනවා භාගතුන් වහන්සේ. උන්වහන්සේ ඉතාම කෙටි කාලයකින්, කෙටි කාලයකින් කියන්නේ කොහොමද, ශක්තිවන්තම පුරුෂයෙක් තමන්ගේ අත නමපු අතක් දිගාරින් යන මොහොතකින්, නැත්නම් දිගාරපු අතක් නමන් යන මොහොතකින් තුන්සුමාරගිරිහි දේශකලාවනේ නතුරුදහන් වෙලා මේ චේති ජනපදයේ මේ උණ වනයේහි පහළ වෙනවා. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ඉදිරිපිට පහළ වෙනවා. පහළ වුණාම අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ආසනයක් පනවනවා. භාගතුන් වහන්සේ වැඩ සිටියට පස්සේ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භාගතුන් වහන්සේට සකසලා වඳිනවා. හොඳින් වඳිනවා. වැඳලා පැත්තකින් ඉඳ ගන්නවා. ඒ එක පැත්තක ඉඳගත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. සාධු සාධු අනුරුද්ධ, ඉතාම හොඳයි අනුරුද්ධ, ඉතාම හොඳයි. සාධු කෝත්වං අනුරුද්ධ යන්තං මහා පුරුෂ විතක්ඛං විතක්ඛේසි. ඉතාම හොඳයි අනුරුද්ධ, තොපට මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්න පුළුවන් වුණා, සිතුවිලි සිතන්න පුළුවන් වුණා, මහා පුරුෂයන්ගේ සිතුවිලි සිතන්න පුළුවන් වුණා. මේ සිතුවිලි සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වෙන්නේ නැහැ. මේක ඇති වෙන්නේ මහා පුරුෂයන්ට. මහා වීර්යය තියෙන, මහා බල තියෙන මහා පුරුෂයන්ට තමයි මේ සිතුවිලි පහළ වෙන්නේ. මොනවද ඒ සිතුවිලි කියනවනම්, අපිච්චසයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස අවිවික්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස් අරද්ද විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාය මෙන්න මේ පුරුෂ විතර්කයන් තොප සිතුවා එහෙනම් අනුරුද්ධ මෙන්න මේ අටවෙනි මහා පුරුෂ විතර්කයක් සිතන්න මොකද්ද නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංචරතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංචරතිනෝ මේ ධර්මය ප්‍රපංචයන්ට ඇලුන පුද්ගලයාට නෙමෙයි මේ ධර්මය ප්‍රපංච කියන්නේ තණ්හා දිට්ඨි මාන කියන ප්‍රපංචයන්ට ඇලුන ප්‍රපංචයන් නිතර සිතන කෙලෙස් වල නම ප්‍රපංච කියලා කියන්නේ ඒ තණ්හාව එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි නැත්නම් මානය කියන ප්‍රපංචයන්ට ඇලුන පුද්ගලයාට නෙමෙයි මේ ධර්මය මේ ධර්මය ප්‍රපංචයන්ට කැමැත්තක් නැති පුද්ගලයාට තමයි කියන අටවෙනි මහා පුරුෂ විතර්කයක් සිතන්න කියලා කියනවා. ඉන්පසු භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් වේලාවක අනුරුද්ධ තොප මේ මහා පුරුෂ විතර්ක අටම විතර්කණය කරනවා නම් හිතනවා නම් අන්න එවිට තොපට යම් තාක් කැමති නම් ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකේ නොපන්න විතක්ක විචාර සහිත ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන සමාදින්න පුළුවන් කැමති තාක්ක මොනෙන්ද මේ මහා පුරුෂ විතර්ක අට සිතුවොත් අන්නේ ප්‍රථම ඥාන සමාදින්න පුළුවන් කියනවා කැමති තාක්ක. ඉන්පසු කියනවා මෙන්න මේ අෂ්ට මහා පුරුෂ විතර්ක සිතුවොත් එම අනුරුද්ධ තොපට කැමති නම් කැමති තාක්කල් විතර්කයි විචාරයයි අයින් කරලා තමාගේ සිත තුළම පැහැදීම ඇති වෙලා එකඟභාවය ඇති වෙලා විතර්ක විචාර නැතුවම තමාගේ සහිත ප්‍රීතිය සුවය සහිත දෙවන ඥාන සමාදින්න පුළුවන්. මෙන්න මේ අෂ්ට මහා පුරුෂ විතර්ක සිතුවොත් එම යම් තාක් කැමති නම් තොපට ප්‍රීතිය ගැන ඇල්මක් නැති වෙලා ඇති වෙන තුන්වෙනි ධානයට සමාදින්න පුළුවන්. මේ අෂ්ට මහා පුරුෂ විතර්ක සිතුවොත් එම අනුරුද්ධ තොපට පුළුවන් හතරවෙනි ධ්‍යාන සමාධියෙන්ද උපේක්ෂාව සහ ඒකාග්‍රතාවයේ තියෙන කැමති තාක්කල්. මෙන්න මෙව දේශනා කරන බුදුරජාන් වහන්සේ දැන් අනුරුද්ධ මහසර්යන්ට සිතුවිලි හතයි ඇති වෙන්නේ අටවෙනි සිතුවිල්ලත් හිතන්න කියලා කියනවා. ඊට අමතරව කියනවා මේ සිතුවිලි අට සිතුවහම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වලට කැමති තාක්ක සමාදින්න පුළුවන් කරදරයක් නැහැ කියලා බුදුරජාන් වහන්සේ වචනෙන් ප්‍රකාශ කරනවා. එහෙම කිව්වනම් ඒක එහෙමම තමයි. සමහරලාට මේ අහන පුද්ගලයන් හිතෙන්න පුළුවන් ඒක මේ අනුරුද්ධාමතුරුන්ට විතරයි ඒක අපිට නෙමෙයි කියලා. එහෙම හිතුවත් ඒ පුද්ගලයන්ට ඒක ලැබෙන්නේම නැහැ. බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන පුද්ගලයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. බුදුරජාන් වහන්සේගේ වචනේ අදහන්න පුළුවන් පුද්ගලයාට මෙන්න මෙහෙම දේශනා කළා. බුදුරජාන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා යම් වෙලාවක තොප අනුරුද්ධ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයම සිතනකොට මෙන්න මේ ධ්‍යාන හතරම මේ භවයේම ඇස් පනා පිටව තමන්ටම පේන පරිදි කැමති තාක් ලබන්න පුළුවන් අල්ප වූ මහන්සියකින් ලබන්න පුළුවන් අපහසුවකින් තොරව ලබන්න පුළුවන් වෙනවා. අන්න ඒ වෙලාවට නුඹට හිතේ යම්කිසි අපි කියන සිටුවරයකට තියනවලු නොයෙක් වර්ණවලින් අලංකාර වෙච්ච සලුපිලි තියෙන නොයෙක් ඇඳුම් තියෙන සලු පෙට්ටියක් ඉතාම ලස්සන ඇඳුම් වලින් පිරිච්ච ඒ යම්කිසි ගෘහපතියෙකුට තමන්ගේ ලස්සන සලු පෙට්ටිය දකිනා වගේ නුඹට හිතෙයිලු මෙන්න මේ පාංශු කූලික චීවරය ඒ තරම්ම ශෝභනයි කියලා. යම් වෙලාවක නුඹ අනුරුද්ධ මේ අෂ්ටමහා පුරුෂ විතර්කම විතර්කණය කරන විට එමගින් සතර ධානයට සම්බන්ධින විට කැමැති පරිදි අල්පෝත්සුකව අල්පෝත්සාහයෙන් තා පහසුවෙන් සමෝදිනකොට නුඹට හිතෙයි පාසුකූලික චීවරය කියන එක හරියට ගෘහපතියෙකුට තමන්ගේ නොයෙක් වර්ගයේ සලුපිලි වලින් පිරිච්ච ඒ සලුපිලි ගොඩ දකිනවා වගේ. මෙන්න මෙහෙම සිතුවහම මේ සිතුවිල්ල ඒ පාසුකූලික චීවරය හොඳයි කියන සිතුවිල්ල සන්තුෂ්ටිය පිණිස පවතිනවා. ලද දෙයින් සතුටු වීම පිණිස පවතිනවා. බය තනි නිර්භය ස්ථානයට පැමිණීම පිණිස පවතිනවා. පහසුවෙන් වාසය කිරීම පිණිස පවතිනවා. නිර්වාණයට බැස ගැනීම පිණිස හේතු වෙනවා කියලා දේශනා කරනවා. ඉන්පසුව බාගතුනාස් නැවත දේශනා කරනවා, අනුරුද්ධ මේ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්කණය කරන ඔබට සතර මහා ධානය බොහොම පහසුවෙන් ලේසියෙන් කැමති පරිදි ලැබෙන විට නුඹට හිතෙයි මේ පිණ්ඩපාත භෝජනය කියන පිඬුසිඟා වැට ලැබෙන භෝජනය හරියට මේ සිටුවරයේදී කළුවට ඉවත් කරලා සුවඳ ඇල්හාලෙන් හදලා නොයේ ව්‍යංජන වලින් පිරිච්ච භෝජනයක් වගේ නුඹට වැටහි. ඒ වැටහීම සන්තුට්ඨිය පිණිස, පාසු වාසය කිරීම පිණිස, නිර්භය වීම පිණිස, නිවනට බැස ගැනීම පිණිස පවතිනවා. මෙන්න මේ විදිහට අනුරුද්ධ නුඹ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්කණය කරහම එමගින් සතර ධානය වලට කැමති පරිදි පහසුවෙන් අල්පෝත්සාහයෙන් සමාදින විට නුඹට හිතෙයි මේ හොඳට හදලා තියෙන බිත්ති සහිත හවුලු පියන් සහිත හොඳ නිවසක් වගේ රුක්ෂ මූල සේනාසනය ඔබට කවුළු තියෙන පුලන් එන්න බැරි වෙන්න වැස්සෙන්න බැරි වෙන්න වහලා තියෙන සේනාසනයක් වගේ තේරෙයි මේ රුක්ෂ මූල සේනාසනය කියන්නේ. අන්න ඒ සිතුවිල්ල නුඹට සන්තුට්ඨිය පිණිස පවතිනවා, පහසු වාසය කිරීම පිණිස පවතිනවා, බය නැතිවීම පිණිස පවතිනවා, නිවනට බැස ගැනීම පිණිස පවතිනවා කියන දේශනා කරනවා. යම් වෙලාවක අනුරුද්ධ නුඹ මේ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්කණය කරන විට සතර ධානය හැමති පරිදි පහසුවෙන් අඩු උත්සාහයකින් ලබනකොට නුඹට මේ තන ඇතිරිල්ල නුඹට වැටහි හරියට එළුළුම් පලස් කොඳු පලස් කදලිමිග මුවන්ගේ සමින්තර පලස් අතුරුන ලද දෙපැත්තේ රතු පාට ඇඳි තියෙන කන්වයින් තියෙන උඩ වියන් ඇදපු යහන වගේ තේරෙයි තන ඇතිරිල්ල. ඒ කියන්නේ සිටුවරු රජවරු ඉන්න උසස්ම යහන වගේ තන ඇතිරිය වැටහෙනවලු මෙන්න මේ අෂ්ටමහා පුරුෂ විතර්කණය කරන විට. මේ සිතුවිල්ල සන්තුට්ඨිය පිණිස, බය නැතිවීම පිණිස, පහසු වාසය කිරීම පිණිස, නිවන බැස ගැනීම පිණිස පවතිනවා. යම් වෙලාවක අනුරුද්ධ නුඹ මේ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්කණය කරන විට අතර ධානයන් නිදුකින් කැමැති පරිදි පහසුවෙන් ලබන විට නුඹට හිතෙයි මේ පූතිමුත් බේසජ්‍ය හරියට පස් බෙහෙත් වගේ සප්පි නවනීතං තෙලං මදුපානිතං. සප්පි කියන්නේ ගිතෙල්, නවනීතං කියන්නේ වෙළරු නැත්තම් බටර්, තෙලං කියන්නේ තලතෙල්, මදු කියන්නේ මීපැණි, පානිතං කියලා කියන්නේ උකහුරු. මෙන්න මේ වගේ දැනෙලු පූතිමුත්ත බේසජ්ජය. පූතිමුත්ත බේසජ්ජය කියන්නේ පූතිමුත්ත කියලා කියනවා එක්තරා ක්‍රමයකට අලුත් මුත්‍රවලට, අරලු අලුත් මුත්‍රවල දාලා හදාගන්න බේත. එහෙම නැත්නම් සමහරු කියනවා ගව මුත්‍ර රතු ගවයාගේ මුත්‍ර කියලා කියනවා. ඒ අරලු ඒ මුත්‍රෙහි දාලා හදාගන්න බෙහෙත දැනීලු මේ ලෝකේ තියෙන අග්‍රම බෙහෙත් වගේ දැනීලු. මේ අෂ්ටමහා පුරුෂ විතර්ක විතර්කණය කරන විට මෙන්න මේ සිතුවිල්ල සන්තුෂ්ටිය පිණිස පවතිනවා, තමන්ගේ තියෙන බය වලින් මිදීම පිණිස පවතිනවා, පහසු ආසය කිරීම පිණිස පවතිනවා, නිර්වාණයට බැස ගැනීම පිණිස පවතිනවා. මෙන්න මෙහෙම දේශනා කරලා බාගතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා, අවවාද කරනවා. එහෙනම් අනුරුද්ධ, නුඹ මේ එන වස් කාලයක් මෙතනම වාසය කරන්න. මේ චේති ජනපදෙහි ප්‍රාචීන වංශදායෙම වාසය කරන්න කියලා අවවාද කරනවා. අවවාද කරාම අනුරුද්ධ මහසර්යයන් එසේ බාගතුන් වහන්සේ කියලා ප්‍රතිවචන දෙනවා. ඉන්පසුව බාගතුන් වහන්සේ මෙන්න මේ අවවාදයෙන් අවවාද කරලා එතනම තුදහන් වෙලා ඉතාම කෙටි කාලයකින් තුන්සු මාර්ගිරෙහි බේස කලාවනෙහි පහළ වෙනවා. දැන් අපි බලමු මොනවද මේ අෂ්ටමහා පුරුෂ විතර්ක කියන්නේ. පළවෙනිද කියන්නේ මේ ධර්මයේ අල්පේච්ඡයට මහේච්ඡයට නෙමෙයි. කවුද මේ අල්පේච්ඡ කියන්නේ? කවුද මහේච්ඡ කියන්නේ? මේ ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තට. ඉච්ඡා වර්ග හතරක් කියලා තියෙනවා. අත්‍රිච්ඡ, පාපිච්ඡ, මහිච්ඡ, අප්පිච්ඡ හතරක් කියලා කියනවා. එතන අත්‍රිච්ඡ කියන්නේ මොකද්ද? තමන්ට ලැබෙන එක හැම වෙලෙම මදි. ඊට වඩා දෙයක් තමයි හොය හොය ඉඳලා තියෙන්නේ. එතකොට දැන් දෙන්නෙකුට අඹගෙඩි ගෙනාලා පිළිගන්වාම එක පුද්ගලයෙකුට දෙනවා, අනිත් පුද්ගලයාට පිළිගන්න අඹගෙඩිය හොඳට ඉදිරිය කියලා. මගේකට වඩා. ඒ මොකද ලද දේ සතුටු වෙන්න බෑ, තව තවත් ඕන වෙනවා. ඉතින් අපිට ඒක මේ අපි සෑම කෙනා තුළම යම් යම් ප්‍රමාණ වලින් තියෙනවා, පේන්න දකින්න පුළුවන්. පේන තියෙනවා. මොකද්ද තමන්ට හම්බෙන එක පොඩ්ඩක් මදි, තව ටිකක් මෙතනදී හොඳ එකක් හම්බුනා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකට කියන්නේ අත්‍රිච්ඡතාවය. පාපිච්ඡතාවය කියලා කියන්නේ මොකද්ද? පෞකාර කැමැත්තක් තියෙනවා. මොකද්ද කියනවනම් ඒ පුද්ගලයා සීලවන්තයෙක් නෙමෙයි. නමුත් තමන් සීලවන්තයෙක් කියලා අනිත් අය දැනගන්නවට කැමති. ඒ පිළිබඳ උත්සාහ කරනවා. පුද්ගලයා ශ්‍රද්ධාවන්තයෙක් නෙමෙයි. නමුත් තමන් ශ්‍රද්ධාවන්තයෙක් හැටි අනුන් දැනගන්න ඕනේ කියලා කැමති වෙලා ඒ සඳහා ක්‍රියා කරනවා. තමන් ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. නමුත් තමන් ප්‍රඥාවන්තයෙක් හැටියට අනුන් දැනගන්න ඕනේ, තමන්ව පිළිගන්න ඕනේ කියලා තමන් කැමති වෙනවා. කැමති වෙලා ඒ සඳහා ක්‍රියා කරනවා. මේකට කියන්නේ පාපිච්ඡතාවය. මහිච්ඡතාවය කියලා කියන්නේ මොකද්ද? මේ පුද්ගලයා සීලවන්තයෙක්. ඒ වුණාට තමන් සීලවන්තයෙක් කියලා අනික් අය දැනගන්නවට කැමති. ඒක කියන්නේ මහිච්ඡතාවය කියලා. තමන් සද්ධාන්තේ, තමන් සද්ධාන්තයෙක් කියලා හම්බෙන කෙනාට කියනවා. අනික් අය දැනගන්නවට කැමති. ඒකත් පාපකාරී සිතුවිල්ලක් කියලා තමයි කියලා දෙන්නේ. ඒක කියන්නේ මහිච්ඡතාවය කියලා. තමන් ප්‍රඥාවන්තේ, තමන් ප්‍රඥාවන්තයෙක් කියලා පුන පුනා කියනවා. අනික් අය දැනගන්න උපක්‍රම යොදනවා. මේකට කියන්නේ මහිච්ඡතාවය. අප්පිච්ඡතාවය කියන්නේ මොකද? අල්පේච්ඡතාවය කියන වචනයෙන් කියන්නේ මොකද්ද? වර්ග හතරක් තියෙනවා. ප්‍රත්ත අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන්ට හම්බෙන දේවල් පිළිබඳව තියෙන අල්පේච්ඡතාවය. ඒ කියන්නේ ඔහු තමන්ට හම්බෙන දේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අරින්න ගන්නෙම නැහැ. දෙන කෙනා දෙන්න කැමති ප්‍රමාණයට වඩා කොහොමත් ගන්නෙ නැහැ. දෙන්න කැමති වුණත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නැහැ. අවශ්‍ය නැත්තම් ගන්නෙත් නැහැ. ඒ කියන පත්තල්පේචතාවය කියන්නේ. දූතාංගල්පේචතාවය කියලා කියන්නේ තමන් උසස් දූතාංග දරනවා. තමන්තුලේ දූතාංග තියෙන තමන් ඒවා ප්‍රගුණ කරමින් ඉන්නේ. නමුත් අනික් අයට දැනගන්න ඉඩ දෙන්නේ නැහැ තමන්ගේ දූතාංග දරන බව. අකමැති වෙනවා අනික් අය දැනගන්නවට. ඒක කියනවා දූතාංගල්පේචතාවය කියලා. සමහර වික්ෂූන් වර්ෂ 60ක් ඉඳලා තියෙනවා ආවාසයක් හැටියට ඉඳලා තියෙන සොහනක. නමුත් තව එක වික්ෂුවක්වත් දන්නේ නැහැලු ඒ වික්ෂුව සොහනේ වාසය කරන්නේ. සමහර සහෝදර භික්ෂූන් දෙනවා. ඒ වැඩිමහල් සහෝදර භික්ෂුව අවුරුදු 50ක් අත්තපින්නිකංගේ රකින්නවා. එකසරේ විදා ගන්න. නමුත් තමන්ගේ බාල සහෝදරයා ඌ අනිත් භික්ෂුවවත් දන්නේ නැහැ. ඒ භික්ෂුවට දැනගන්න අවුරුදු 50කටවත් ඉඳ තියන්නේ නැහැ. ඒ අල්පේච්ඡතාවය නිසා. දූතාංග අල්පේච්ඡතාවය. මෙවැනි උදාහරණ බොහෝ ගන්නක් තියෙනවා. තුන්වෙනි එක තමයි පර්‍යාප්ති අල්පේච්ඡතාවය. තමන් මේ තරම් ග්‍රන්ථ හදාරලා තියෙනවා, පිටකයන් දන්නවා. නමුත් තමන් මේ තරම් දන්නවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. අනික් අයද ලේසියෙන් දැනගන්න ඉඩාරින්නේ නැහැ. ඒකට කියනවා පර්‍යාප්ති අල්පේච්ඡතාවය. අධිකම අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් සෝවාන්. තමන් සෝවාන් කියලා කාටවත් කියන්නේ නැහැ. තමන් සකදාගාමි, තමන් අනාගාමි, තමන් අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. නමුත් තමන් අරහත්ත්වයට පත් වෙලා කියලා කාටවත් කියන්නේ නැහැ. ඒක කියනවා අධිකම අල්පේච්ඡතාවය කියලා. මෙන්න මේ පත්ත අප්පච්චතාවේ, දූතාංග අප්පච්චතාවේ, පරියත්ත අප්පච්චතාවේ සහ අධිකම අප්පච්චතාවේ තමයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාරාංශ කල්පලක්ෂය පෙරම් පුරලා වර්ෂ 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්ත මේ සද්ධර්මය අල්පේච්ඡ පුද්ගලයාට මිස අනික් ඔය කියන අත්‍රිච්ච පාපිච්ච මහිච්ච කියන පුද්ගලයන්ට එතරම් ප්‍රයෝජනයක් නැහැ. ඒක තමයි මේ පළවෙනි කාරණේ කියන්නේ අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස කියලා. දෙවෙනි එක කියන්නේ මොකද? සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා කියන්නේ ලද දෙයින් සතුට වෙන පුද්ගලයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. කොයි විදිහටද? දොළොස් ආකාරයකට කියලා කියන්නේ. මොකද ප්‍රත්‍යජාති හතරක් තියෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන බේසජ්ජ පරිකාර කියලා හතරක් තියෙනවා. ඒ හතරේ තුන් ආකාරයකට ලද දෙයින් සතුට වීමක් තියෙනවා. යථා ලාභ කියලා කියන්නේ ඒ ලැබෙන පරිදි සතුට වෙන්න ඕනලු, මට මීට වඩා දේවල් ඕන කියලා හිතන්න නැතුව. යථා බල සන්තෝෂය කියලා කියන්නේ තමන්ට සුදුසුදේ පමණක් පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕනලු, ලැබෙනවා කියලා හැමදේම පරිහරණය කරන්න නැතුව. ඒ මොකද දැන් තරුණ කාලේ භික්ෂුවකට රළු සිවුරු අඳින්න පුළුවන්. එතකොට රළු සිවුරු අඳින්න පුළුවන් කෙනා සියුම් සිවුරු පරිහරණය කරන්න පටන් ගත්තොත් ඒක යකා බල සන්තෝෂයක් නෙමෙයි කියලා කියලා. ඊළඟ සන්තෝෂයේ දෙකේ උතර තියෙනවා යකා සාරූප සන්තෝෂය කියලා. කියන්නේ තමන්ට සුදුසු දේවල් ලැබුණාම මේක තමන්ටද වඩා සුදුසු, නැත්නම් මේක සුදුසුව කෙනෙක් ඉන්නවද? දැන් ඊටාම දුහුල් සිවුරක් ලැබුණොත් එම මේක වැඩි මහලු කය දුබල භික්ෂුවකට වඩා පහසුවෙන් අඳින්න පුළුවන් නේද? රෝගාතුර වූ භික්ෂුවකට වඩා සුදුසුයි නේද කියලා කල්පනා කරලා තමන් රළු සිවුරක් තියාගෙන හෝ ඒ ලැබුණ අගනා සිවුර ඒ සුදුසු පුද්ගලයාට පූජා කිරීම තමයි යථා සාරූප සන්තෝෂය කියලා කියන්නේ. එහෙම කරලා ඒ සතුට වෙන්නත් ඕනේ. අකමැත්තෙන් දීලා හරියන්නේ නැහැ. ලබදී සතුට වෙනවා වගේම සුදුසු පුද්ගලයාට සුදුසු දේ දීලා සතුට වෙන්නත් ඕනේ. දැන් මේ යථා බල සන්තෝෂය කියන එක තැනක මම මතක් කරනවා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප භික්ෂුව පළවෙනියෙන්ම පැවිදි වෙලා තමන්ම සිවුරු දරාගෙන කිසමුඩු කරගෙන තමන්ගේ බිරිඳත් ඒ විදිහට අසාවත් හැදගෙන තමන්ගේ බිරිඳ සමග භාගතුන් වහන්සේ සොයාගෙන යනවා. ඒ උන්වහන්සේලාගේ ගුණ කොයිතරම්ද කියනවනම් ඒ උන්වහන්සේලා දෙන මේ කියන්නේ ගිහි කාලේ නම තමයි පිප්පලි මානවකා භද්‍රකාපිලානි. ඒ දෙදෙනා එක මාර්ගයේ දැන් පැවිදිලා එන වෙලාවේ මේ පිප්පලි මානවක කියනවා භද්‍රකාපිලානියට මේ ජහනු පිරිමි දෙදෙනෙක් වෙන අප එකට ගමන් කිරීම සුදුසු නැහැ. මොකද මිනිස්සු කියන්න පුළුවන් මේ පැවිදි වෙලක් දෙන්නට වෙන් වෙන්න බැහැ කියලා. එහෙනම් අපි මේ ඉස්සරහට හම්බෙන හන්දියේ පාරවල් දෙකක් යමු. ඉතින් එහෙම කිව්වහම ඒ භද්‍රකාපිලානියත් ඒ පිළි අරගෙන තුම්මං හංගියේ තාවහම පිප්පලි මානවක නැත්නම් පිප්පලි භික්ෂුවට වැඳලා තුන් පාරක් පදුගුරු කරලා වැඳලා කියනවා අපි කල්ප ලක්ෂයක් තිස්සේකට ආවා දැන් මේ වෙන්වීම නිසා මට අවසර දෙන්න මම ස්ත්‍රීන්ට සුදුසු වමෙන් යන්න මම පාරේ වමට තියෙන පාරෙන් මම ගමන් කරන්න කියලා ඒ දෙන්නා වෙන් වෙන වෙලාවේ ඒ පුද්ගලව දෙන්නගේ තියෙන ගුණ කඳ නිසා ඒ ගුණ කඳ දරන්න බැරුව මහා පොළොව කම්පා වුණා. මේ පොළොව කම්පා වීම බුදුරජාන් වහන්සේට දැනලා උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් බලනවා මේ මොකක් නිසාද මේ දේ වෙන්නේ කියලා. ඉතින් මේ කාරණේ දැනගෙන උන්වහන්සේ පෙරගමන් කරනවා. පෙරගමන් කරලා තරා වෘක්ෂයක් මුල වැඩ ඉන්නවා පිප්පලි මානව කෙනකම්. ඒ එන වෙලාවේ උන්වහන්සේ බුද්ධ ශ්‍රීයෙන්ම සවනක් රැස් වර්ණ හයකින් රශ්මි පුඤ්ජයන් වනය පුරාම ඒකාලෝක කරමින් විහිදුවමින් වැඩවාසය කරන බුද්ධ ශ්‍රීයෙන් වැඩවාසය කරන ජන බුදුජන් වහන්සේ කියලා අඳුරගන්න පුළුවන් වෙනවා. ඒ රශ්මි පුඤ්ජයන් කියන්නේ ඇයි? රශ්මි ගුලියක් කියන එකයි. ඒ ගුලිය ගිහිල්ලා කොහේ හරි වැදුනහම එතනේ ගුලිය පිපිරිලා තව කුඩා ගුලි බවට හැරෙනවා. ඒ ගුලිත් කොහේ හරි ගිහිල්ලා හැප්පෙනවා. හැප්පිලා හැමතැනම විසිරෙනවා. මේ වගේ සවනක් රශ්මි පුඤ්ජයන් විහිදුවමින් වැඩ ඉන්නවා. පිප්පලි මානවට ඒ භික්ෂුව විසින් ඉන්නේ පිප්පලි භික්ෂුව බුදුරජාන් වහන්සේ දැකලා දැක්ක පළවෙනි දර්ශනයෙන්ම පැහැදිලා නැමි නැමි වැටි වැටි දනිස්සෙන් තමයි බුදුරජාන් වහන්සේ ගාවට වැඩම කරන්නේ. වැඩම කළා කියනවා රාහුල් වහන්සේ නුඹ වහන්සේ මගේ ශාස්ත්‍රෝ මම නුඹ වහන්සේ වෙනුවෙන් තමයි පැවිදුනේ. එහෙම කියවහම බුදුරජාන් වහන්සේ ඒ ගැන තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. ඔව් ආශ්‍රප මම නුඹේ ශාස්ත්‍රෝ නුඹ මං වෙනුවෙන් තමයි පැවිදුනේ. ආශ්‍රප කියන්නේ ගෝත්‍රය. නමුත් ආශ්‍රප යම් කිසි බුද්ධලේ බුදු නොවි ශාස්ත්‍රෝ නොවි මෙන්න මේ ප්‍රකාශය කරා නම් ඒ කාශ්‍යප හාමුදුරන්ගේ තියෙන ගුණයට ඒ බොරුව කියපු පුද්ගලයාගේ හිස බොටුවෙන් බෙල්ලෙන් කඩන් වැටෙනවලු ඒ වෙලෙම ගහකින් ගෙඩියක් කඩන් හැටෙනවා වගේ. යම්කිසි පුද්ගලෙක් කාශ්‍යප හාමුදුරන්ව රවට්ටන්න බොරුවට කිව්වනම් ඔව්වම ඔබේ ශාස්ත්‍රෝ කියලා මම ඔබේ ශාස්ත්‍රෝ කියලා කිව්වනම් ඒ පුද්ගලයාගේ හිස ඒ වෙලෙම කඩන් වැටෙනවලු බිමට. ඒ තරම් ගුණයක් රහත් වෙලත් නැති කාශ්‍යප හාමුදුරන්ට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒහි වික්ඛු බාලින් පැවිදි කරනවා. පැවිදි කරලා උපසම්පදාව හැටියට දෙන්නේ මොකද්ද? තෙලස් දූතාංග දෙනවා උපසම්පදාව හැටියට. දූතාංග රකින්න කියලා. ඊට පස්සේ බෞද්ධ උන්වහන්සේ කාශ්‍යප ලොකු හාමුදුරන්ගේ ඒ සිවුර අතගාලා කියනවා කාශ්‍යප නුඹේ සිවුර සිනුදු. එහෙම කිව්වහම ප්‍රඥාවන්තයන්ට තමයි ඒ දෙය තේරෙන්නේ. ඒ කියන්නේ බෞද්ධ උන්වහන්සේට මේ සිවුර ඕනේ කියලා කාශ්‍යප හාමුදුරන්ට වැටහෙනවා. ඒ නිසා කාශ්‍යප හාමුදුරු තමන්ගේ සිවුර ගලවලා බෞද්ධ උන්වහන්සේට දෙනවා. දීලා බෞද්ධ උන්වහන්සේ තමන් වහන්සේගේ සිවුර කාශ්‍යප හාමුදුරන්ට දෙනවා. ඒ දෙන ගමන් කියනවා කාශ්‍යප මේ පාංශු කූලිකේ එසේ මෙසේ එකක් නෙමෙයි. මේ පාංශු කූලිකේ මම පොරවද්දී දසදහක් ලෝදා කම්පා වුණා. මේක ගෞරවයෙන් පරිහරණය කරන්න කියලා දෙනවා. ඒක තමයි යථා සාරුක්ක සන්තෝෂය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයාට වඩා සුදුසු මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේට සිනිදු සිවුරක් ඕනේ ඉඳ දෙක කරේ නැහැ. උන්වහන්සේට සිනිදු සිවුරක් ඕනේ ඉඳ නෙමෙයි. මහා කාශ්‍යප භික්ෂුවගේ අරහත්ය පිණිස දූතාංග වැඩිම පිණිස උනන්දුව වැඩිම පිණිස ඒ හැම දෙයක්ම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අරහත්ය පිණිස දෙන්නේ. ඒ දීම කොයිතරම් ගරු ගාම්භීරද කියලා කියලම දෙනවා. නොබෝ කලකින් දින කීපයකින් රහත් වෙනවා. කාශ්‍යප භික්ෂුව ඒ දූතාංග ධාතුන රැකලා ඊට පස්සේ පින්නෝන් පානකම් මේ දූතාංග අතාරින්නේ නැහැ. අවුරුදු 120ක් වැඩ ඉන්නේ. ඒ වගේ මෙන්න මේ සිද්ධි වලින් අපිට තේරෙනවා මේ යථා බල නැත්නම් යථා සාරූප සන්තෝෂේ මොන වගේ වෙන්න ඕනේද කියන අපේ මේ ඥානයක් නැතුව හිතලේ කවදාත් හොයාගන්න බෑ මේ සන්තෝෂේ කොහොමද කියන එක තමයි පසුව කියවෙන්නේ මේ ධර්මීය ප්‍රඥාවන්තයර මිසක් ප්‍රඥා නැති බුද්ධලට නෙමෙයි කියන්නේ. මේ ධර්මයේ දෙවනි මහා පුරුෂ විතර්කය තමයි මේ ධර්මයේ සන්තුත්‍ය සහිත පුද්ගලයාට නොවේ. තුන්වෙනි මහා පුරුෂ විතර්කය තමයි පවිත්තසයන් ධම්මෝ නයන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මයේ පිරිසුදු විවේකීය සහිත පුද්ගලයාට නැතුව පිරිස සමග ගැවසෙන පුද්ගලයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ. මොනවද මේ විවේකය කියනවනම් විවේක වර්ග තුනක් කියලා තියෙනවා. කාය විවේකය කියන්නේ මේ බොහෝ පිරිස් මැද ඉන්නේ නැතුව තනියම වාසය කරනවට තමයි කාය විවේකය කියන්නේ. චිත්ත විවේකය කියලා කියන්නේ පිරිසිත පිරිසිදු කරගෙන ධ්‍යාන මට්ටම් අතර සමවැදින කොට තමයි කියන්නේ චිත්ත විවේකයේ සහිත පුද්ගලයෙක් කියලා. උපදී විවේකය කියලා කියන්නේ මොකද්ද කියනවා නම් ඒ අට සමවත් උපදවපු පුද්ගලයා කල්පනා කරනවලු මේ සමවත් වල සමවැදලා නිකම්ම ආරත්තේ ලැබෙන්නේ නැහැ කියලා ඒ සමවත් වලින් නැගිටලා සංස්කාරයන් විදර්ශනා කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අරහත්ත්වයට පත් වෙනවා. ඒ අරහත්ත්වයට පත් වෙන පුද්ගලයාට තියෙනවා කෙලෙස් වලින් විවේකයක්. අන්න ඒ විවේකයට කියන උපදී විවේකය කියලා. මෙන්න මේ විවේක තුනට තමයි මේ විවේකය සහිත පුද්ගලයා කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම පටන් ගන්න කාය විවේකය. මෙන්න මේ ධර්මීය විවේකීය සහිත පුද්ගලයාට මිසක් පිරිස සමග එකට එකහුව වෙලා වාසය කරන කැමති පුද්ගලයාට නෙමෙයි කියන තුන්වෙනි පුරුෂ විතර්කය. හතරවෙනි පුරුෂ විතර්කය තමයි ආරද්ධ විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මීය වීර්ය ආරම්භ කරපු පුද්ගලයාට දැන් අපිට පේනවා කවුද වීර්ය ආරම්භ කරලා තියෙන්නේ, කවුද කුසීත, කවුද කම්මැලි කියලා. ඉතින් මේ ධර්මය කොයිතරම් ගුණ තියෙන පුද්ගලයෙක් වුණත් කුසීත නම් මේ ධර්මයෙන් ඌට වැඩක් නැහැ. මාරෙ මේ පුද්ගලයා වීර්ය ආරම්භ කරලා ඉන්න ඕනේ. අන්න ඒ වීර්ය ආරම්භ කරපු පුද්ගලයාට තමයි මේ ධර්මයෙන් වැඩක් තියෙන්නේ, ප්‍රයෝජනයක් වෙන්නේ. පස්වෙනි පුරුෂ විතර්කය තමයි ප්‍රතිසදසයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨසතිස්ස. කියලා කියන්නේ එළඹ වූ සිහිය ඇති පුද්ගලයාට. කියන්නේ සිහිය පෙරට කරගෙන සිහියෙන් වැඩ කරන පුද්ගලයාට තමයි මේ ධර්මයෙන් වැඩක් තියෙන්නේ. සිහිය එළවගෙන ඉන්න ඕනේ. මුලා වූ සිහියක් තියනවා නම් ඒ පුද්ගලයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ තමන් අත උස්සනවා නම් අත උස්සනවා කියලා දැනගන්න ඕනේ. කතා කරනවා නම් කතා කරනවා කියලා දැනගන්න ඕනේ. කතා නොකරනවා නම් කතා නොකරනවා කියලා දැනගන්න ඕනේ. සිහිය දියෙන්න ඕනේ. තමන් ඇඟිල්ලක් හොලවනවා නම් ඇඟිල්ලක් හොලවනවා කියලා දැනගන්න ඕනේ. තමන් ඇහැ හොලවනවා නම් ඇහැ හොලවනවා කියලා දැනගන්න ඕනේ. සිහිය දියෙන්න ඕනේ. නැවත මේ සියල්ලම වෙනස් ආකාරයකින් ඉස්සරහට විස්තර වෙනවා. මම එතන නැති ආකාරය තමයි විස්තර කරන්නේ. සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස කියලා කියන්නේ මේ ධර්මීය හිත එකඟ කරගත්ත පුද්ගලයාට තමයි. එකඟ වූ සිතක් තියෙන පුද්ගලයාට, එකඟ වූ නැති සිතක් තියෙන පුද්ගලයා කියන්නේ හැමතැනම හිත දුවනවනම් ඒ පුද්ගලයාට මේ ධර්මීය වැඩක් නැහැ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්. මේ ධර්මයේ ප්‍රඥාව තියෙන පුද්ගලයාට මිසක් ප්‍රඥාව නැති පුද්ගලයාට නෙමෙයි. නිප්පමංචාරමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ ප්‍රපංචාරමස්ස ප්‍රපංච රතිනෝ. කියන්නේ මේ ධර්මය ප්‍රපංච නැති, ප්‍රපංචවල ඇලෙන්නේ නැති පුද්ගලයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේ ධර්මයේ ප්‍රපංච නැත්තන් කෙලෙස් සෘෂ්ණා දෘෂ්ටි මාන කියන කෙලෙස් වලට ඇලුන පුද්ගලයාටවත් ඒ දේවල් සහිත පුද්ගලයාට වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ අෂ්ටමහා පුරුෂ විතර්ක ගැන අනුරුද්ධ හාමුදුරන්ට අවවාද දීලා ඊළඟට අද මාසකින් තමිනෙන පටන් ගන්න වස් කාලයක් ඒ චේති ජනපදයේම වැඩ ඉන්න කියලා අවවාද කරලා බුදුජන් වහන්සේ එතනින් අතුරුදහන්වන පහළ වෙනවා. ලග්ග ජනපදයේ සුන්සු මාර්ගිර බේස කලාවන් එහෙම පහළ වෙලා භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම භික්ෂු නමකල දේශනා කරනවා, ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා. අට්ඨකෝ භික්ඛවේ මහා පුරුෂ විතක්ඛං දේසිස්සාමි. භික්ෂූනි, අටක් වූ මහා පුරුෂ විතර්ක දේශනා කරන්නෙමි. කං සුනාථ, ඒ හොඳින් අහන්න. සාදුකං මනසිකරවත, හොඳින් මෙනෙහි කරන්න. පහසිස්සාමි, දේශනා කරන්න. ඒවම් පන්ති කියලා ඒ සිය භාගතුන් වහන්සේ යනුයි ඒ භික්ෂූන් භාගතුන් වහන්සේට ප්‍රතිවචන දෙනවා. අතමේජ භික්ඛවේ අට මහා පුරුෂ විතක්ඛා. අට මහා පුරුෂ විතක්ඛා කිය මොනවද භික්ෂූනි? මේ අට මහා පුරුෂ විතර්ක කියලා බුදුරජාන් වහන්සේ නැවත ඒ ඉන්න භික්ෂු පිරිසට මේ අටක් වූ මහා පුරුෂ විතර්ක දේශනා කරනවා. අල්පේච්ඡතාවේ, සන්තුෂ්ඨතාවේ, විවේකයේ සහිත බව, වීර්ය ආරම්භ කරන ලද බව, සිහි ඇති බව, සමාධිගත බව, ප්‍රඥාවන්ත බව සහ ප්‍රපංච රහිත බව. ඊනාට අපිච්චස්සයම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස. යනුවෙන් මම මොකක්ද කිව්වේ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ජානයෝති න ඉච්ඡති. මෙහි භික්ෂුව අල්පේච්ඡ වී මා අල්පේච්ඡයි අනුන් දැන නොගනීවා කියලා කැමති වෙනවා. ඒ භික්ෂුව සන්තුත්‍ය සහිත භික්ෂුවක් වී මම සන්තුත්‍ය සහිත භික්ෂුවක් බව අනුන් නොදැන ගනීවා යනුවෙන් කැමති වෙනවා. මෙන්න මේකට තමයි අල්පේච්ඡතාවය කියන්නේ. මොකද්ද? විවේකී සහිත භික්ෂුවක් වෙලා වාසය කරද්දී මම විවේකී සහිත පුද්ගලයෙක් කියලා අනිත් අය දැනගන්න ඕනේ නැහැ කියලා කැමති වෙනවා. මම වීරිය ආරම්භ කරලා තියෙන්නේ, නමුත් මම වීරිය ආරම්භ කරපු බව අනිත් අය දැනගන්න ඕනේ නැහැ කියලා කැමති වෙනවා. මගේ සිත සිහිය හොඳයි, හොඳට එළඹිලා තියෙන්නේ, එළඹුණු සිහියක් මට තියෙනවා කියලා දැනගෙන ඒ ඇති කරගෙන, නමුත් අනිත් අය දැනගන්නවට අකමැති වෙනවා. තමන්ගේ සිත සමාධිගත වෙලා සමාධිගත වෙච්ච බව අනිත් අය දැනගන්නවට අකමැති වෙනවා. තමන් ප්‍රඥාවන්තයෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් බව අනිත් අය දැනගන්නවට අකමැති වෙනවා. තමන් ප්‍රපංච රහිත වෙලා, ඒ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන නැති වෙලා, නමුත් තමන්ට ප්‍රපංච රහිත බව අනුන් දැනගන්නට අකමැති වෙනවලු. මෙන්න මේක තමයි අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්සා මම ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනියට කියනවා සන්තුට්ඨස්සයන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්සයන් මොකද මම ප්‍රකාශ කළේ? මේ භික්ෂුවක් තමන්ට ලැබෙන හොඳ හෝ නරක හෝ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්ත බේසජ්ජ පරික්කාර කියන යම් දේවල් වලින් කැමති වෙනවා නම්, සතුටු වෙනවා නම්, අන්න ඒ සතුටු වෙන ස්වභාවය තමයි සන්තුෂ්තිය කියලා දේශනා කළේ. අවිමිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස කියලා කිව්වෙ මොකද්ද කියනවා නම්, මේ භික්ෂුව කරා භික්ෂූන් නෙළමෙනවා, මේ භික්ෂුව කරා භික්ෂුණීන් නෙළමෙනවා, මේ භික්ෂුව කරා උපාසකයෝ කමිනෙනවා, මේ භික්ෂුව කරා උපාසිකාවෝ කමිනෙනවා. ඉතින් මේ ඉන්න බණහන් වෙන්න පුළුවන්, මේ ඉන්න මොනවාරි කාරණයකට වෙන්න පුළුවන්, රජවරු වෙනවා, රජමහා ඇමති වෙනවා, තීර්ථක වෙනවා, තීර්ථක ශ්‍රාවකෝ කියන අන්‍යාගමිකව සහ අන්‍යාගමික ශ්‍රාවකෝ වෙනවා. මෙන්න මේ භික්ෂුව එහෙම පැමිණෙන පිරිස ඉන්නවා නම් පුළුවන් තරම් අඩුවෙන් තමයි ඒ පිරිස එක්ක ඉන්නේ. ඊට අමතරව ඉන්න හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ. අනිත් කාරණය තමයි ඒ භික්ෂුව හැම වෙලේම එන අනික් කෙනාවත් උනන්දුවට පත් කරනවා, උනන්දුව ඇති කරනවා අනික් කෙනා තුළ. නැතුව තමනුත් අනික් පුද්ගලයෝ වගේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. තමන් අප්‍රමාදීව ඉන්නේ, එන පුද්ගලයාවත් අප්‍රමාද වෙන දෙයක් තමයි කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ එන කෙනා මොන හරි කතාවක් අරගෙන එනවා, ආවහම ඒ කතාවට තමන් අනුකූල වෙලා ඒ කතාව තමන් කරනවා. මේ භික්ෂුවේම නෙමෙයි, මේ භික්ෂුව අප්‍රමාදීව වාසය කරන්නේ, එන කෙනාවත් උනන්දු කරවලා. දැන් ඕව කතා කරලා හරියන්නේ නැහැ. දැන් මේකට කාලේ නෙමෙයි. දැන් අවුරුදු ගානක් ඔය දේවල් කතා කරා. දැන් වෙන දෙයක් කතා කරන්න කාලේ. එහෙම නැත්නම් කතා නවත්තන්න කාලේ. දැන් වීරිය වැඩන්න කාලේ කියලා උනන්දු ඇති වෙන දේවල් කතා කරනවා කියලා කියනවා. මෙන්න මේකළු මේ විවේකයේ සහිත පුද්ගලයෙක් කියලා කියන්නේ. ආරද්ධ විරියස්සයන් ධම්මෝ නයන් ධම්මෝ කුසීතස්ස කියලා කියන්නේ අම්මලියට නෙමෙයි මේ ධර්මය වීර ආරම්භ කරපු පුද්ගලයාට කියනවා. කියන එක මොකද කියනවනම් මේ පුද්ගලයා අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නත් කුසල ධර්මයන් උපසම්පාදනය කරගන්නත් කියන්නේ රස කරගන්නත් දැඩි බලය පරාක්‍රමය සහිත පුද්ගලයෙක් වෙන්න ඕනලු. ඒ වීර යොදන ස්වභාවය වෙලාවකට කරනවා වෙලාවකට කරන්නේ නැහැ කියන මට්ටමක් නැතුව හැම වෙලේම අනික්කිට දුරෝ කියන්නේ හැම වෙලේම කරුඬ කියන කාර්ය භාරයක් ඇටියට රකින්න ඕනලු මේ වීරය කියන කුසල ධර්ම සම්පාදනය කරගැනීම කියන කාර්ය භාරය හැම වෙලේම තමයි කරුඬ තියෙන්න ඕනේ. ඒක තමයි අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු දේශනා කළා. ඒකමයි කුසීත නොවීම කියලා දේශනා කළා තියෙන්නේ. සිහිය පිහිටවපු පුද්ගලයෙක් වෙන්න ඕනේ. සිහි මුලා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි කියන එකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ එහෙම කියලා තියෙන්නේ? එහෙම කියලා තියෙන්නේ මේ පුද්ගලයාට උපරිම වූ සිහියක් තියෙන්න ඕනලු. ඉතා දීර්ඝ කාලයක් තමන් කරපු දේවල්, ඉතා දීර්ඝ කාලයක් තමන් කියපු දේවල් අනුපිළිවෙලින් මතක් කරන්න තරම් සිහියක් තියෙන්න ඕනේ කියලා. මේක තමයි සිහිය පැවැත්වුවා කියලා කියන්නේ. උපට්ඨිස සතිස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ මුත්ත සතිස්ස කියලා කියලා තියෙන්නේ. මොලා වූ සිහි ඇති පුද්ගලයක් නොවේ මේ ධර්මයේ සිහිය තියෙන පුද්ගලයක් කියලා කියලා තියෙන්නේ. බොහෝ කාලයක් පුරා තමන් කරපු දේවල් කියපු දේවල් අනුපිළිවෙලින් කියන්න මතක් කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා කියලා. සමාහිතස්සායම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස කියලා කියලා තියෙන්නේ. මොකද්ද කියනවනම් මේ පුද්ගලයාට සතර ධානයන්ට නිදුකින් පහසුවෙන් අල්ප උත්සාහයෙන් කැමති තාක්කල් සමාදින්න පුළුවන් වෙන්න ඕනේ. අඤ්ඤවතෝ අයං භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි ප්‍රඥාව නැති පුද්ගලයාට නෙමෙයි කියලා කියලා තියෙන්නේ. මොකද්ද කියනවනම් මේ පුද්ගලයාට උදයව දකින සුළු ඇතිවීම නැතිවීම දකින සුළු ආර්ය වූ කලකිරීමකට හේතුවන නිකං කලකිරීමක් නෙමෙයි ආර්ය වූ කලකිරීමකට හේතුවන යහපත් ලෙස දුක නැති කිරීම පිණිස පවත්නා ප්‍රඥාවක් විදිය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ අපිට මේ ව්‍යාපාර කරන්න වාහන එලවන්න ඔය චිත ශිල්ප සාස්ත්‍ර දාරන්න තියෙන ප්‍රඥාව නෙමෙයි මෙතන කියලා තියෙන්නේ. මෙතන කියලා තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන්නේ විදර්ශනා ඥාන ඇතිවෙන්න හේතු වෙන ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මට අනිත් අය සැලකුවේ නැහැ කියලා කලකිරීමක් නෙමෙයි. මේ සමන්ත දේවල් තියෙද්දිත් මේ දේවල් සුභ වශයෙන් ලැබුණට මේ දේවල් අසුභයි. මේ සැප වශයෙන් ලැබුණට මේ දුකයි කියලා අඳුරගන්න පුළුවන් ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාවෙන් තමයි සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන යහපත් ලෙස දුක ක්ෂය කරන්නා වූ මාර්ගයේ යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රඥාවක් තියෙන පුද්ගලයාට තමයි මේ ධර්මයේ. එහෙම ප්‍රඥාවක් නැති පුද්ගලයාට නෙමෙයි. නිප්පපංචාරාමස්ස යම් භික්ඛවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ නිප්පපංචාරාමස්ස පපංච රතිනෝ කියලා සඳහන් කරේ මොකද්ද කියනවනම් මේ භික්ෂුවගේ සිත නිර්වාණයෙහි පිහිටන්න ඕනලු. නිර්වාණයෙහි පැහැදෙන්න ඕනලු. සමහර නිවන් දකින්න බයයි. එහෙම නෙමෙයි නිවනේ පැහැදෙන්න ඕනේ. නිවන කියන්නේ මේ තරම් අගනාදයක් කියලා පැහැදෙන්න. වෙන වෙන ආසාවල් වලට තෘෂ්ණා දෘෂ්ටි මාන වලට දුවන්නේ නැතුව නිවන කෙරෙහි ඇලෙන්න ඕන. නිවන තුල මනමින් පිහිටන්න ඕන. පිදෙන්න ඕන. අන්න ඒ කාරණේ තමයි මහණෙනි මේ ධර්මයේ ප්‍රපංච සහිත පුද්ගලයාට නොවේ, ප්‍රපංචයන්ට ඇලුණු පුද්ගලයාට නෙවෙයි. ප්‍රපංච රහිත ප්‍රපංචයන්ට නොඇලුණු පුද්ගලයාටයි කියලා දේශනා කරලා තියෙනවා. ඉන්පසුව මෙන්න මේ දේශනාව ඉවරුණාට පස්සේ මෙන්න මේ වස් කාලය අනුරුද්ධ තෙරුන් ඒ චේතිය ජනපදයේ ප්‍රාචීන වංශදායේ වාසය කරා. ඉන්පසුව අනුක්‍රමයෙන් ඒ පින්වත් අනුරුද්ධ තෙරුන් තනිවම අප්‍රමාදයෙන් කෙලස්තවන වීරයෙන් ආතාපි පහිතත්තෝ තමන් කෙලෙස් ඉවත් කරමින් විහරන්තෝ නචිරස්සේ නොබෝ කලකින් යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන යම් ආර්ථයක් සඳහා ඉතා හොඳ කුලයකින් කුලපුත්‍රේ පැවිදි වෙනවා නම් මේ මහා ධනස්කන්ධය අතහැරලා මහා ඥාති සිරිසක් අතහැරලා මහා ආණ්ඩු බලයක් මහා බලපරාක්‍රමයක් අතහැරලා යම් කිසි අර්ථයක් සඳහා යම් කුලපුත්‍රේ පැවිදි වෙනවා නම් අන්න ඒ අර්ථය සාක්ෂාත් කරගත්ත කියලා කියනවා. තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්ව උපසම්පජ්ජ විහාසි. මෙන්න මේ බ්‍රහ්මචර්ය අවසානය කියනා වූ ඒ දේ ඇස් පනා පිටම තමන්ගේ හැකියාවෙන් ලබාගෙන වාසය කරා. පීනා ජාති ඉපදීම ෂෙවුණා වූසිතම් බ්‍රහ්මචර්යා බ්‍රහ්මචාරිත්වය සරිසරල ඉවරයි. බ්‍රහ්මචාරිත්වය නිමා කළා. කතං කරණීයම් කළ යුතු දේවල් සියල්ල කළා. නාපරං ඉත්තත්හායාති තව මින් ඉදිරියට කළ යුතු යමක් නැහැ කියන අවබෝධය ඔහුට ලැබුණා. අභඤ්ඤාසි ඔහුට ඔහුතුලය ඥානය පහළ වුණා. අඤ්ඤතරෝච පනායස්මා අනුරුද්ධෝ අරහතං අහෝසි. මේ පින්වත් අනුරුද්ධ මහතෙරුන් රහතුන් අතරින් කෙනෙක් වුණා. අතකෝ ආස්මා අනුරුද්ධෝ අරහත්තප්පත්තෝ තානං වේලානං ඉමා ධාතායෝ අභාසි. මේ අනුරුද්ධ තෙරුන් අරහත්ත්වයට පත්වීමෙන් පසුව මෙන්න මේ ගාථාවන් ප්‍රකාශ කළා. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ. මාගේ සංකල්පය දැනගත් ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේහි අනුත්තර වූ මනෝමයේන කායේන ඉද්ධියා උපසංගමි. මනෝමය වූ කායකින් මා වෙත පැමිණුණා. ඉර්දියෙන් පැමිණුණා. යතහා මේ අහු සංකප්පෝ තතෝ උත්තරී දේශේ. යම්තාක් සංකල්ප මට තෙවුණද ඒටත් වඩා වැඩියමක් දේශනා කරා. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශයි. ප්‍රපංච රහිත වූ ප්‍රපංච ඉහි ඇල්මක් නැති වූ බුදුරජාණන් වහන්සේ ප්‍රපංච සම්බන්ධයෙන් නොඇලීම මට දේශනා කළා. තස්සාහං ධම්මමඤ්ඤාය විහාසි ශාසනී රතෝ. මෙන්න මේ ආකාරයෙන් ධර්මය දැනගත් මම ශාසනයෙහි විශේෂයෙන් ඇලුණා. තිස්සෝ විජ්ජා අනුපත්තෝ කතං බුද්දස ශාසනං. ත්‍රිවිද්‍යාවට අනුප්‍රාප්ත වුණා. ඔබේ නිවාසානුස්සති උපපාත අසවක්ඛය කියන ත්‍රිවිද්‍යාව ලබා ගත්තලු. කතං බුද්දස ශාසනං. බුද්ධ ශාසනය කළා. ක්‍රියාවට නැංගුවා. අනුරුද්ධ සූත්‍රයේ අංගුත්තර නිකාය
ධම්මේ පුඤ්ඤං ආසවත්ථාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවත්ථාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවත්ථාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.
යන්ට පින් අනුමෝදන් කරන්න.
ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.
ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න.
ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ.
සාදු.